ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඔබේ ගුරු ගෙදරින් මේ සෝදානම 11 ශ්‍රේණියේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබට ගෙනෙන්න. අද දවසේ 11 ශ්‍රේණියේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබ වෙත ගෙනෙන්නේ හිල්ලොය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ නර්මදා අබේදීර ගුරුමෑණියන්.
ආයුබෝවන් දුවේ පුතේ, වෙනද වගේම අදත් මා ඔබට 10 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව විෂය යටතේ තවත් නිපුණතාවයක් ඉදිරිපත් කිරීමටයි මේ සූදානම. අද මා තෝරාගත් නිපුණතාවය 8.1. ආහාර පරිරක්ෂණය කිරීමේ අවශ්‍යතාව ගවේෂණය කරයි. ආහාර පරිරක්ෂණය කිරීමේ අවශ්‍යතාව ගවේෂණය කරයි. මේ සඳහා වෙනද වගේම මම ඔබට මතක් කරනවා, අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීමට පොතක් පෑනක් හා ඔබගේ 10 ශ්‍රේණිය පෙළපොත සූදානම් කරගන්න. පෙළපොතේ 111 පිටුවට යොමු වෙන්න. ආහාර පරිරක්ෂණය කිරීමේ අවශ්‍යතාව ගවේෂණය කරයි. මොකද්ද දුවේ පුතේ ආහාර පරිරක්ෂණය කියන්නේ? ආහාරවලට බාහිර වශයෙන් හා අභ්‍යන්තරව සිදුවන බලපෑම් පාලනය කිරීමෙන් ආහාර නරක්වීම වළක්වා ගැනීමට අපි කියනවා ආහාර පරිරක්ෂණය කියලා. තවත් විදියකට කිව්වොත්, ආහාර වැඩිපුර තියෙන කාලවලදී අවාරයේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නරක් නොවී කල්තබා ගැනීමයි. ඔබගේ පෙළපොතේ 112 පිටුවේ වගුවක් තියෙනවා. ඔබ 112 පිටුවට යොමු වෙන්න. පහත සඳහන් ආහාර සාම්පල වාතයට නිරාවරණය වන ලෙස තබා සතියක් තුල නිරීක්ෂණය කර එම ආහාරවල සිදුවන වෙනස්වීම ඇසුරෙන් පහතදී ඇති වගුව සම්පූර්ණ කරන්න. ඔබගේ 112 පිටු පෙළපොතේ 112 පිටුවේ වගුවක් තියෙනවා. ඒ වගුවට යොමු වෙන්න. ඒ වගුවේ තියෙනවා එළකිරි, පොල් තෙල්, පාන්, පැසුණු අඹ, ඉදුණු තක්කාලි, සහල්, කැරට්. මෙන්න මේ ආහාර ද්‍රව්‍යවල සතියක් නිරාවරණය කර තිබුවොත් සිදුවන වෙනස්වීම් ඔබට නිරීක්ෂණය කරන්න කියලා තමයි කියන්නේ. බලමු ඒ නිරීක්ෂණය කොහොමද කියලා. මේ වගුවේ ආහාර සාම්පල වාතයට නිරාවන ලෙස සතියක් තැබීමෙන් සිදුවන වෙනස්වීම ඔබට හැකිනම් සතියක් මෙම ආහාර තබා බලන්න. එසේත් නැතිනම් ඔබ මේ නිරීක්ෂණය අත්දැකීමක් විදියට දැකලති. ඒ ඇසුරෙන් වගුව සම්පූර්ණ කරන්න. එළකිරි සතියක් තබන විට දුගඳක හැමීමක් ඇති වෙනවා. වර්ණය වෙනස් වෙනවා. වයනය, අතට දැනෙන ස්වභාවය සෙවල ගතියක් වගේ ඇති වෙනවා. පෙනුම ගොඩාක් වෙනස්. සගන්ධය, ඒ කියන්නේ අපට ගඳ සුවඳ දැනෙන ආකාරයට අපි කියනවා සගන්ධය. ඒ සගන්ධය දුගඳ හැමීමක් ඇති වෙනවා. පොල් තෙල්වල වර්ණයේ වෙනසක් දක්නට ලැබෙනවා. එකත් වයනය වෙනස් වෙනවා. පෙනුම වෙනස් වෙනවා. සගන්ධය මුඩු ගතියක් දැනෙනවා. පාන් වර්ණයේ වෙනස් වීමක් දක්නට පුළුවන්. වයනය, ඒ කියන්නේ අතට දැනෙන ස්වරූපය, පාම් පෙත්තක් පරණ වෙනකොට අතට දැනෙන ස්වරූපයට අපි කියනවා වයනය. වයනය රළු වී සෙවල ගතියක් වගේ අතට දැනෙනවා. පෙනුම ප්‍රියමනාප නැහැ. සගන්ධය දුගඳක් ඇති වෙනවා. පැසුණු අඹ වර්ණය වෙනස් වෙනවා. කොළ පැහැය වෙනස් වී කහ පැහැයක් ඇති වී දුඹුරු පාටක් ඇති වෙනවා. වයනය අතට දැනෙන ස්වභාවය වෙනස් වෙනවා. පෙනුම වෙනස් වෙනවා. කහ පැහැය අඩුවී පරණ ගතියක් හා සිවල මිශ්‍ර දියර ස්වරූපයක් දක්නට ලැබෙනවා. අඹ ගෙඩිය පරණ වෙන විට දුඹුරු පැහැවී ඉබේම දියර මේ වතුර බේරෙන වගේ ගතියක් ඇති වෙනවා. සගන්ධය අඹවලට සුවිශේෂ සුවඳක් තියෙනවනේ. මේ සුවිශේෂ සුවඳ නැති වෙලා දුගඳක් හමනවා. මේ ආකාරයට ආහාර නරක්වීමට බලපාන හේතු විදියට හඳුන්වන්න පුළුවන් ජීවවිද්‍යාත්මක හේතු. ජීවවිද්‍යාත්මක හේතු බයොලොජිකල්, භෞතික හේතු ෆිසිකල්, රසායනික හේතු කෙමිකල් වශයෙන් ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ, ජීවවිද්‍යාත්මක හේතු ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ජීවවිද්‍යාත්මක හේතු ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවීන් නිසා වෙනත් ජීවීන් නිසා. ක්ෂුද්‍ර ජීවීන් නිසා වෙනත් ජීවීන් නිසා. ක්ෂුද්‍ර ජීවීන් විදියට අපි හඳුන්වනවා දිලීර, එහෙම නැත්නම් පුස්, ඊස්ට්, බැක්ටීරියා. වෙනත් ජීවීන් විදියට අපි හඳුන්වනවා කෘමීන්, ගොල්ලා, ඉපියා, මැස්සා, ඊළඟට මීයන්, පණුවන්. මෙන්න මේ සතුන්ගෙන් අපේ ආහාරවලට හානි සිදුවෙනවා. මේ සතුන් එකතු වුණු කිසිම ආහාරයක් අපි ආහාරය සඳහා ගන්නෙ නැහැ. සුදුසු වෙන්නේ නැහැ. මේ වර්ගීකරණයට අදාළව ආහාර නරක්වීම පිළිබඳව කතා කළොත් කෘමීන් නිසා ආහාර නරක් වෙනවා. ඒ වගේම සහල්, මුංගැට, පරිප්පු, කව්පි වැනි ආහාරවල ගුල්ලා කියන කෘමිය වර්ධනය වී සිටීමෙන් ඒ ආහාර ආහාරයට නුසුදුසු බවට පත් වෙනවා. මැස්සා විශේෂයෙන් අපේ ආහාරවල පරපෝෂිතයි. නොපිසු ආහාරවලටත් පිසු ආහාරවලටත් හානි ගෙන දෙනවා. නොපිසු ආහාරවලට විස බීජ එකතු කරනවා. පිසු ආහාර මත මැස්සා වැසීමෙන්, මැස්සා වහල සිටීමෙන් ඒ ආහාර අපි ආහාරයට ගැනීමෙන් විවිධ රෝගාබාධ, වමනය, පාචනය ඇති කරන්න පුළුවන්. මීයන්, පණුවන් ඒ වගේම ආහාරවලට විෂ ස්වභාවයක් ඇති කරනවා. ආහාරයට මීයන්ගෙන් බලපෑමක් ඇති වුවොත්, කොතනක හරි ආහාරය කාදමා තිබ්බොත්, කැරපොත්තේ කාදමා තිබුණොත් ඒ අපේ සිරුරට අහිත කරයි. යම් ආහාරයක් මත මීයෙකුගෙන් කෘමියෙකුගෙන් සිදු වී තිබෙන හානියක් තිබුණොත් අපි ඒ ආහාරය ඉවත් කළ යුතුයි. සහල්වල පණුවන් වර්ධනය වී ඇත්නම්, පණු කැදලි තිබේ නම් ඒ ආහාරයට නුසුදුසුයි. ඒ ආහාරයට ගැනීමෙන් වළකින්න ඕන. නරක් වූ ආහාරවල ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙනවා. ආහාර නරක්වීමට බලපාන හේතු විදියට අපි ඉහතින් කතා කළා පුස්, ඊස්ට්, බැක්ටීරියා. ඔබ දැක ඇති පාන් පෙත්තක් මත දිලීර, එහෙම නැත්නම් පුස් වර්ධනය. පාන් පෙත්තේ ස්වභාවය, දීප්තිමත් සුවඳ, වර්ණය වෙනස් වීමට පාදක වෙලා තියෙනවා. මේ ආකාරයට වර්ධනය වන පුස් නිසා එයා අපේ ආහාර නරක් වෙනවා. ඇස්පර්ගිලස්, මියුකෝර්, පෙනිසීලියම් විදියට මේ පුස් වර්ග නම් කරන්න පුළුවන්. ඔබගේ පෙළ පොතේ 113-114 පිටුවල ආහාර මත පුස් වර්ධනීය වූ රූප සටහන් කීපයක් තියෙනවා. බලන්න. පාම් පෙත්තක් මත පුස් වර්ධනය වෙලා තියෙන ආකාරය. ලූණු ගෙඩි මත පුස් වර්ධනය වෙලා තියෙන ආකාරය. බඩ ඉරිඟු මත පුස් වර්ධනය වෙලා තියෙන ආකාරය. ඒ වගේම මේ ආහාර පුස් වර්ධනය වෙලා තියෙනවා ඔබ දැක ඇති. ඒ වගේම ඊස්ට් වල අන්වීක්ෂීය පෙනුම තියෙනවා. රූප සටහනක් නැවුම් කිරි වීදුරුවක් හා බැක්ටීරියා වර්ධනය වූ කිරි වීදුරුවක්. බලන්න, නැවුම් කිරි වීදුරුවේ පැහැදිලි සුදු පැහැයක් තියෙනවා. බැක්ටීරියා වර්ධනය වූ වීදුරුවේ අපහැදිලි ස්වරූපයක් දිස්වෙනවා. ඒ වගේම දුවේ පුතේ ආහාර මත යැපෙන වෙනත් ජීවීන් නිසාත් ආහාර නරක් වෙනවා. ආහාර මත සමහර ජීවීන් යැපෙනවා. 115 පිටුවේ රූපසටහන් දෙකක් තියෙනවා. ඒ පිළිබඳව ගුල්ලන් හා කීටයන් ආහාර මත යැපෙන ආකාරය පැහැදිලිව දක්වා තියෙනවා. ඊළඟට දුවේ පුතේ ආහාර නරක් වීමට බලපාන විවිධ හේතු මොනවද කියලා බලමු. මේ හේතු ප්‍රධාන වශයෙන් අපිට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. මේ කොටස් තුන මෙන්න මේ ආකාරයට දක්වන්න පුළුවන්. භෞතික හේතු, රසායනික හේතු, බාහිර හේතු. භෞතික හේතු, රසායනික හේතු, බාහිර හේතු. භෞතික හේතු යටතට ආහාර පොඩිවීම, තෙරපීම, තැලීම, ආර්ද්‍රතාව වෙනස් වීම, උෂ්ණත්වය වෙනස් වීම, සීරීම්, කැපීම් දක්වන්න පුළුවන්. ආහාර පොඩිවීම කියලා කියන්නේ පුතේ තක්කාලි ගෙඩියක් මතට මොකක් හරි පිහියක් වගේ උපකරණයක් වැටුනොත් පොඩි වෙනවා. එතකොට ඒ තක්කාලි ගෙඩිය තියාගන්න බෑ. නරක් වෙනවා. තෙරපීම කියලා කියන්නේ අපි මිදිග්‍රෑම් 500ක් අරගෙන, ඉදුණු මිදිග්‍රෑම් 500ක් අරගෙන බෑග් එක දාගෙන ඒ බෑග් එක උඩට කුඩයක් වැටුනොත් එහෙම තෙරපෙනවා. එතකොට ඒ මිදි ටික කල් තියාගන්න බෑ, නරක් වෙනවා. තැලීම්. අපි හිතමු අපි ලීක්ස් 500ක් ගන්නවා. ලීක්ස් 500 මතට අපි පොල් ගෙඩියක් තියනවා. දාගන්නවා බෑග් එකක. එතකොට ලීක්ස් ටික තැලීමකට භාජනය වෙනවා. එතකොට ඒ ලීක්ස් ටික කල් තියාගන්න බෑ. ආර්ද්‍රතාව වෙනස් වීම. අපේ පරිසරයේ තියෙන ජල අංශු දිනෙන් දින පැයෙන් පැය වෙනස් වෙනවා. වැසි සහිත කාලබොණයක් තිබුණොත් එදාට ආර්ද්‍රතාව වැඩි. ගොඩක් හොඳට පායන දවසක් වුණොත් එදාට ආර්ද්‍රතාව අඩුයි. මෙන්න මේ වගේ ජල අංශු පරිසරයේ පවතින ස්වභාවය මත ආහාර නරක් වීම වෙනස් වෙනවා. මේකට තමයි අපි කියන්නේ ආර්ද්‍රතාව වෙනස් වීම කියලා. උෂ්ණත්වය වෙනස් වීම. අපි රතුලෝණු ටිකක් බෑග් එකක දාලා ගැට ගහලා තිබ්බොත් උෂ්ණත්වය වැඩි. එතකොට ඒ රතුලෝණු ටික නරක් වෙනවා. එහෙම නැත්නම් අපි රතුලෝණු ටික බිම ගෝණියක් දාලා තුනී කරලා තිබුණොත් අපිට මාසයක් විතර තියාගන්න පුළුවන්. උෂ්ණත්වය වෙනස් වීම මෙන්න මේ ආකාරයට බලපානවා. ඊළඟට සීරීම්, කැපීම්. උදාහරණයක් විදියට ගත්තොත් දුවේ පුතේ කෙසෙල් කැනක් කපනකොට සීරීමකට ලක් වෙනවා කෙසෙල් ගෙඩි. එතකොට ඒ කෙසෙල් ගෙඩි කල් තියාගන්න බෑ. කෙසෙල් කැනකින් කෙසෙල් ඇවරියක් කපනකොට කෙසෙල් ගෙඩියක් කැපෙනවා. ඒ කැපුණු කෙසෙල් ගෙඩිය සතියක් විතර තියාගන්න බෑ, නරක් වෙනවා. මෙන්න මේ ආකාරයට භෞතික හේතු නිසා ආහාර නරක් වෙනවා. රසායනික හේතු ලෙස දක්වන්න පුළුවන් ආහාරයේ අභ්‍යන්තරයේ සිදුවන එන්සයිම ක්‍රියාකාරීත්වය නිසා සිදුවන ක්‍රියාවලිය හේතුවෙන් ආහාරයේ යම් වෙනස් වීමක් සිදු වෙනවා. මේ තත්ත්වය රසායනික හේතු කියලා කියන්න පුළුවන්. ඔබගේ පෙළපොතේ 8.8 රූපයෙන් ඒ බව පෙන්වා දී තියෙනවා බලන්න. ඊළඟට දුවේ පුතේ එන්සයිමීය ක්‍රියාකාරීත්වය නිසා ආහාරවල පැහැය වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් ඇපල්, අලු කෙසෙල්, තලන බටු, වම්බටු, අඹ කපල තිබ්බොත් එන්සයිමීය ක්‍රියාකාරීත්වය නිසා දුඹුරු පැහැගැන්වෙනවා. ඔබ දැක්කල ඇති, ඇපල් ගෙඩියක් කපල තිබ්බොත් ටික වෙලාවක් යනකොට දුඹුරු පාට වෙනවා. ඒකට හේතුව තමයි පොලිෆිනෝල් ඔක්සිඩේස් සෑදෙනවා ආහාරය මත. පරිසරයේ පවතින ඔක්සිජන් සමග ආහාරයේ තියෙන පොලිෆිනෝල් ඔක්සිඩේස් සෑදෙනවා ආහාරය මත. මේ නිසා ඒ ආහාරය නරක් වීමක් සිද්ධ වෙනවා. කල් තබා ගැනීමක් කරන්න අපහසුයි. බාහිර සාධක ලෙස උෂ්ණත්වය, ඔක්සිජන් ක්‍රියාකාරීත්වය, අභ්‍යන්තර සාධක, ජල සක්‍රීයතාවය, pH අගය, උපස්තරය හේතු වෙනවා. ඔබගේ පෙළ පොතේ මේ සම්බන්ධව වැඩි විස්තරයක් තියෙනවා, හොඳින් බලන්න. ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩිමිට අවශ්‍ය මාධ්‍ය උපස්තරය කියලා කියනවා. උපස්තරය කියලා කියන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩිමිට අවශ්‍ය මාධ්‍ය. විවිධ ආහාරවල ස්වභාවය මත ආහාරවල අඩංගු ජලය තීරණය වෙනවා. ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් තමයි ජලය. ක්ෂුද්‍ර ජීවීන් හොඳින් වැඩෙනවා ජලය තියෙනකොට. ජලය අඩංගු ආහාරවල ඉක්මනින් ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙනවා. උදාහරණයක් විදියට කිරි. එළ කිරි ගත්තොත් කිරි නරක් වීමේ ප්‍රවණතාවය වැඩි. උදෑසන දොවාගත්තු කිරි වීදුරුවක් අපි උණු කරන්නේ නැතුව සවස් වන තුරු තැබුවොත් සවස් වන විට කිරි වීදුරුව නරක් වෙලා. ඒට හේතුව තමයි පරිසරයේ පවතින ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩිම. ඒ ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩිමට අවශ්‍ය මාධ්‍යයක් තමයි ජලය. මේ කිරිවල අඩංගු ජලය මත ස්ට්‍රෙප්ටෝකෝකස්, සියුඩුමොනාස්, ලැක්ටෝබැසිලස්, මයිකෝබැක්ටීරියම් කියන බැක්ටීරියා වර්ධනය වෙනවා. මම නැවත කියන්නම්, අවශ්‍ය නම් ඔබ සටහන් කරගන්න. කිරි මත වැඩෙන බැක්ටීරියා තමයි ස්ට්‍රෙප්ටෝකෝකස්. සියුඩුමොනාස්, ලැක්ටෝබැසිලස්, මයිකෝබැක්ටීරියම්. ඊළඟට දුවේ පුතේ, අපි බලමු ආහාර පරිරක්ෂණයේ ප්‍රයෝජන මොනවද කියලා. අවශ්‍ය නම් සටහන් කරගන්න. අවාරයේදී ප්‍රයෝජනයට ගැනීම. ඒ කියන්නේ දුවේ පුතේ, සමහර ආහාර තියෙනවා එක් වාරයකට විතරයි හැදෙන්නේ. උදාහරණයක් විදියට දෙහි. එක් කාලයකට දෙහි බහුලව තියෙනවා. තවත් කාලයකට දෙහි බොහොම අඩුයි. මේ දෙහි අඩු කාලයට අපි කියනවා අවාරය. යම් ආහාරයක් අඩු වන කාලයට අපි කියනවා අවාරය කියලා. ඊළඟට හිඟ ප්‍රදේශවලට ප්‍රවාහණය කිරීමට. ඒ කියන්නේ යම් ආහාර අඩු ප්‍රදේශ හිඟ ප්‍රදේශවලට ප්‍රවාහණය කිරීමට. ඒ කියන්නේ දුවේ පුතේ, උඩරට ප්‍රදේශවල එළවලු බහුලයි. පහත රට ප්‍රදේශවලට එළවලු අඩුයි. උඩරට එළවලු අඩුයි. හිඟ ප්‍රදේශවලට ප්‍රවාහණය කිරීම කියලා කියන්නේ උඩරට ප්‍රදේශයේ තියෙන කැරට්, අර්තාපල්, ලීක්ස්, මල්ගෝවා පහත රට ප්‍රදේශයට ප්‍රවාහණය කිරීම. ස්වයං රැකියාවක් ලෙස කරගෙන යාමට. දැන් ආහාර වැඩිපුර තියෙන කාලවලදී දෙහි වලින් ලුණු දෙහි හදනවා, අඹ වලින් ජෑම් හදනවා, චට්නි හදනවා. මෙන්න මේ වගේ ආහාර සෑදීම ස්වයං රැකියාවක් විදියට කරලා අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්. හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම. මොකද්ද දුවේ පුතේ හදිසි අවස්ථාවක් කියන්නේ? හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම. ඒ කියන්නේ දුවේ පුතේ වර්තමානයේදී වුණත් අපට හදිසි අවස්ථා එළඹෙන්න පුළුවන්. COVID-19 නිසා හදිසියේ රට වැහුවොත් මේ පරිරක්ෂණය කරලා තියෙන ආහාර ගෙදර තියෙනවා නම් අපට ආහාරයට ගන්න පුළුවන්. හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම. එහෙම නැත්නම් නොනවත්වා වහින වැහි කාලයක්. මේ වැහි කාලයේදී අපට වෙළඳ පොළට යෑමට අපහසුයි. මෙවැනි අවස්ථාවක පරිරක්ෂණය කර තිබූ ආහාර ගෙදර තියෙනවා නම් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපතේ යාම වැළැක්වීමට අතිරික්ත ආහාර ඒ මොකද්ද? අපතේ යාම වැළැක්වීම. අපි හිතමු තක්කාලි වැඩිපුර තියෙන කාලයකදී අපි තක්කාලි වගා කරලා තියෙනවා නම් තක්කාලි අස් වෙන්න වැඩි නම් අපිට පුළුවන් තක්කාලි වලින් ජෑම් හදලා කල් තියාගන්න. එවිට අර ඉදුණු තක්කාලි ගොඩක් නරක් වෙවි කුණු වෙවි යනවට වඩා අපට අපතේ යාම වැළැක්වා ගන්න පුළුවන්. ඒ වගේම විවිධත්වයකින් යුතුව ආහාර ආහාරයට ගැනීම. උදාහරණයක් විදියට ගත්තොත් අපට තක්කාලි සලාදයක් විදියට ආහාර ගන්න පුළුවන්. ඊළඟට තක්කාලි චට්නි හදලා ගන්න පුළුවන්. ඊළඟට තක්කාලි සෝස් හදලා ආහාරයට ගන්න පුළුවන්. ඊළඟට තක්කාලි ජෑම් හදලා ආහාරයට ගන්න පුළුවන්. මෙන්න මේ විදියට විවිධත්වයකින් යුතුව ආහාරයට ගන්න පුළුවන් පරිරක්ෂණය කරගැනීමෙන්. ඉතින් දුවේ පුතේ අද මා ඔබට කතා කරා ආහාර නරක් වීම කියන්නේ මොකක්ද? පරිරක්ෂණය කරගන්නේ කොහොමද? පරිරක්ෂණය කරගන්න බලපාන හේතු මොනවද? මෙන්න මේ ආකාරයට. ඊළඟට දුවේ පුතේ අපි බලමු 2018 වර්ෂයේ ඔබගේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයට එක් කර තිබෙන ප්‍රශ්නයක්. 2018 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 4 වැනි ප්‍රශ්නය පාදක වෙලා තියෙන්නේ මේ ආහාර පරිරක්ෂණය සම්බන්ධ කරගෙන. බලමු මොකද්ද කියලා ඔබ අවශ්‍ය නම් සටහන් කරගන්න. ආහාර නරක්වීම කෙරෙහි බලපාන භෞතික හේතු දෙකක් නම් කර ඒවා වළක්වා ගැනීමට ගත හැකි පියවර ඉදිරිපත් කරන්න. පිළිතුරු වෙන්නේ භෞතික හේතු පොඩිවීම, තෙරපීම, තැලීම්, ආර්ද්‍රතාව වෙනස් වීම, සීරීම්, ඇල ඉරක් කැපීම්, උෂ්ණත්වය. භෞතික හේතු පොඩිවීම, තෙරපීම්, තැලීම්, ආර්ද්‍රතාව වෙනස් වීම, සීරීම්, ඇල ඉරක් කැපීම්, උෂ්ණත්වය. වළක්වා ගැනීමට ගත හැකි පියවර තරු ලකුණු දාලා ලියාගන්න. ප්‍රවාහනයේදී සිදුවන තැලීම්, පොඩිවීම්, තෙරපීම් අවම කර ගැනීම සඳහා සුදුසු ලෙස ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම. ප්‍රවාහනයේදී සිදුවන තැලීම්, පොඩිවීම්, තෙරපීම් අවම කර ගැනීම සඳහා සුදුසු ලෙස ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම. ඊළඟ පිළිතුර ආහාර වර්ග ගබඩා කිරීමේදී ආහාර වර්ග ගබඩා කිරීමේදී සුදුසු උෂ්ණත්වයක ගබඩා කිරීම. අස්වැන්න නෙලීමේදී ආරක්ෂිත පියවර අනුගමනය කිරීම. අස්වැන්න නෙලීමේදී ආරක්ෂිත පියවර අනුගමනය කිරීම. හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. ඒ. ආහාර පරිරක්ෂණය සඳහා අඩු තාපය යෙදීම බ්ලාන්ච් කිරීම. මෙන්න මේව පිළිබඳ සටහන් ලියන්න තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස සටහන් ලියන්න. ඒ. ආහාර පරිරක්ෂණය සඳහා අඩු තාපය යෙදීම. බී. බ්ලාන්ච් කිරීම. අඩු තාපය යෙදීම යටතේ ලියාගන්න. ක්ෂුද්‍ර ජීවීන්ට අහිතකර තත්වයක් ඇති කරයි. එබෙවින් වර්ධනය ඇනහිටි නැවත එම තත්වය ඉවත් කළ විට වැඩිම සිදුවිය හැකි අඩු තාපයේ යොදන ක්‍රම. සිසිල් කිරීම ඉදිරියෙන් ලියන්න. කාමර උෂ්ණත්වයට අඩු වරහන් ඇතුලේ තෙතමනය සහිතව තිබීම. කාමර උෂ්ණත්වයට අඩු වරහන් ඇතුලේ තෙතමනය සහිතව තිබීම. සීතනය, ඒ කියන්නේ ශීතකරණයේ ගබඩා කිරීම. සීතනය සෙන්ටිග්‍රේඩ් අංශක 4 සිට 10 දක්වා. ඊළඟට අධිසීතනය. අපි කියන්නේ ඩීෆ්‍රීසර් කියලා. අධිසීතනය සෙන්ටිග්‍රේඩ් ඍණ අංශක 18ට අඩු. ඊළඟ ක්‍රමය සිසිල් කිරීම හා සීතනය කෙටි කාලීන වේ. අධිසීතනය දීර්ඝ කාලීන වේ. ඊළඟ පිළිතුර අඩු තාපය යෙදු ආහාර නැවත කාමර උෂ්ණත්වයට පත් වූ විට ඉක්මනින් නරක් වේ. ඊළඟට 4.2 B බ්ලාන්ච් කිරීම. ලියගන්න. උතුරන ජලයේ විනාඩි 2ක් පමණ ආහාරය බහා වසා තැබීමයි. ඒ කියන්නේ ආහාර බඳුනකට දාලා උණු වතුරක් කරලා වහලා විනාඩි 2ක් තියන්න කියලා. අපි මේ විදියට ඉදුණු තක්කාලි මාළු මිරිස් බ්ලාන්ච් කරගන්නවා. මෙම කාලය ආහාරයෙන් ආහාරයට වෙනස් වේ. බ්ලාන්ච් කිරීම තුලින් එන්සයිම අක්‍රිය වීම, වර්ණය රැක ගැනීමට හැකිවීම, පොතු ඉවත් කිරීමට පහසු වීම, එළවලු පළතුරු පරිරක්ෂණය කිරීමේදී මුල් පියවරක් ලෙස සිදු කරයි. මනාවත කියන්නම් අහගන්න. බ්ලාන්ච් කිරීම තුලින් එන්සයිම අක්‍රිය වීම, වර්ණය රැක ගැනීමට හැකි වීම, පොතු ඉවත් කිරීමට පහසු වීම, එළවලු පළතුරු පරිරක්ෂණය කිරීමේදී මුල් පියවරක් ලෙස සිදු කරයි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. පහත දැක්වෙන ආහාර සකස් කිරීමේදී භාවිතවන පරිරක්ෂණකාරක සහ පරිරක්ෂණ මූලධර්ම පිළිවෙලින් සඳහන් කරන්න. පහත දැක්වෙන ආහාර සකස් කිරීමේදී භාවිතවන පරිරක්ෂණකාරක සහ පරිරක්ෂණ මූලධර්ම පිළිවෙලින් සඳහන් කරන්න. A. අඹ චට්නි B. අල දෝසි ඇල ඉරක් ටොෆි මේක සඳහා මේ පිළිතුර සඳහා ඔබ වගුවක් සකස් කරගන්න ඕන. පළවෙනි තීරුව සෙන්ටිමීටරයක් විතර තියලා පැන්සලින් ගහගන්න. පළවෙනි තීරුව හිස්. දෙවන තීරුව අඟලක් විතර තියලා ගහගන්න වගුව ආහාර වර්ගය. තුන්වෙනි තීරුවත් අඟලක් විතර තියන්න පරිරක්ෂණකාරක. ඉතිරි තීරුව ඔබගේ පොතේ තියෙන ඉඩ ප්‍රමාණයට ඉර ගහගන්න. පළවෙනි තීරුව හිස් පොඩි තීරුවක් සෙන්ටිමීටරයක් විතර. දෙවෙනි තීරුව ආහාර වර්ගය. තුන්වෙනි තීරුව පරිරක්ෂණකාරකය. හතරවන තීරුව ඉතිරි ටික පරිරක්ෂණ මූලධර්ම. අර පළවෙනි තීරුවේ ලියන්න පළවෙනි තීරුව 1 ආහාර වර්ගය අඹ චට්නි. දෙවන තීරුව පරිරක්ෂණකාරකය ලුණු සීනි විනාකිරි. පරිරක්ෂණ මූලධර්ම යටතේ ලියන්න ක්ෂුද්‍ර ජීවීන් වැඩිම මර්ධනය වීම. ඊළඟ පිළිතුර ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීම. එන්සයිම අක්‍රිය වීම. ඊළඟට පළවෙනි තීරුවේ ලියන්න B. ආහාර වර්ගය යටතේ දෙවෙනි තීරුවේ ලියන්න අල දෝසි. පරිරක්ෂණකාරකය යටතේ තුන්වෙනි තීරුවේ ලියන්න සීනි. පරිරක්ෂණ මූලධර්ම යටතේ හතරවන තීරුවේ ලියන්න ක්ෂුද්‍ර ජීවීන් වැඩිම මර්ධනය වීම. වරහන් ඇතුළේ ලියන්න බාහිර ආශ්‍රිතිය නිසා. නැවතත් ඊළඟ පිළිතුර ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීම. වරහන් ඇතුළේ තාපය. මෙම ප්‍රශ්නය සඳහා මුළු ලකුණු 10ක් ලැබෙනවා මේ ආකාරයට පිළිතුරු සපයා තිබුණොත්. ඊළඟට දුවේ පුතේ ඔබට මා ඉදිරිපත් කරනවා 2019 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ගෘහ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඒකත් හතරවෙනි ප්‍රශ්නය පාදක වෙලා තියෙන්නේ මේ පාඩම ආශ්‍රිතව. ලියාගන්න හතරවෙනි ප්‍රශ්නේ 1. ආහාර පරිරක්ෂණය කිරීමේ වැදගත්කම ආහාර පරිරක්ෂණය කිරීමේ වැදගත්කම සනාථ කිරීමට කරුණු තුනක් ඉදිරිපත් කරන්න. පිළිතුරු ලියා ගන්න. ආර්ථික වාසි ඇල ඉරක් අමතර ආදායමක් ලබාගත හැකිවීම අවාරයේදී ප්‍රයෝජනයට ගත හැකිවීම විවිධත්වයෙන් යුත් ආහාර සකස් කර ගැනීමට හැකිවීම. එතනම ඉදිරියෙන් ලියා ගන්න. රසවත් වීම. ඊළඟ පිළිතුර අපතේ යාමෙන් වැළකීම. හිඟ ප්‍රදේශවලට ලබා දීමට හැකිවීම. හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකිවීම. ප්‍රවාහනයේදී සිදුවන හානි අවම වීම. ඒ පිළිතුර ඉදිරියටම ඇල ඉරක් ගහලා ලියා ගන්න. ප්‍රවාහනය පහසු වීම. ආහාර නරක් වීම වැළැක්වීම. මම නැවත කියනවා 4 වෙනි ප්‍රශ්නේ 1. ආහාර පරිරක්ෂණය කිරීමේ වැදගත්කම සනාථ කිරීමට කරුණු තුනක් ඉදිරිපත් කරන්න. ආර්ථික වාසි, ඇල ඉරක්, අමතර ආදායමක් ලබාගත හැකිවීම, අවාරයේදී ප්‍රයෝජනයට ගත හැකිවීම, විවිධත්වයෙන් යුත් ආහාර සකස් කර ගැනීමට හැකිවීම, ඒ පිළිතුර ඉදිරියට රසවත් වීම, අපතේ යාමෙන් වැළකීම, හිඟ ප්‍රදේශවලට ලබා දීමට හැකිවීම, හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකිවීම, ප්‍රවාහනයේදී සිදුවන හානි අවම වීම, ඇල ඉරක් ප්‍රවාහනය පහසු වීම, ආහාර නරක් වීම වැළැක්වීම. 4 වෙනි ප්‍රශ්නේ 2 වෙනි කොටස. පහත සඳහන් දෑ පිළිබඳ සටහන් ලියන්න. ඒ ආහාර නරක් වීමට හේතු වන ක්ෂුද්‍ර ජීවීන් ඒ ආහාර නරක් වීමට හේතු වන ක්ෂුද්‍ර ජීවීන් පිළිතුරු දිලීර ඊස්ට් හා බැක්ටීරියා මගින් ආහාර නරක් වීම සිදුවේ. ඇතැම් විට ආහාර විෂ වීමද සිදුවිය හැකිය. මම නැවත කියනවා. දිලීර ඊස්ට් හා බැක්ටීරියා මගින් ආහාර නරක් වීම සිදුවේ. ඇතැම් විට ආහාර විෂ වීමද සිදුවිය හැකිය. මෙම ක්ෂුද්‍ර ජීවීන් මගින් ආහාරයේ පෙනුම, වයනය, රසය වෙනස් වීම නිසා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වේ. මෙම ක්ෂුද්‍ර ජීවීන් මගින් ආහාරයේ පෙනුම, වයනය, රසය වෙනස් වීම නිසා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වේ. දිලීර අපි ඉස්සෙල්ල කිව්වේ පොඩි හැඳින්වීමක් කර ඊළඟට ලියාගන්න දිලීර. දිලීර ආහාර මත වර්ධනය වීමෙන් දිලීර ආහාරය මත වර්ධනය වීමෙන් කළු ඇල ඉරක් සුදු පැහැපුස් ඇල ඉරක් සුදු පැහැපුස් ලෙස දිස්වේ. උදාහරණ පාන්, බේකරි නිෂ්පාදිත, යෝගට් මත කළු පුස් සෑදීම, කමා එළවලු මත පුස් සෑදීම. දිලීර යටතේ දිලීර ආහාර මත වර්ධනය වීමෙන් කළු ඇල ඉරක් සුදු පැහැපුස් ලෙස දිස්වේ. උදාහරණ පාන්, බේකරි නිෂ්පාදිත, යෝගට් මත කළු පුස් සෑදීම, කමා එළවලු මත පුස් සෑදීම. ඊළඟට ඊස්ට්. දිලීර වර්ගයකි. දිලීර වර්ගයකි. සීනි ද්‍රාවණ තුල වර්ධනය වේ. සීනි ද්‍රාවණ තුල වර්ධනය වේ. පළතුරු බීම සහ විනාකිරි නිෂ්පාදනයේදී ඊස්ට්වල ක්‍රියාකාරීත්වය බලපායි. ඊස්ට් වර්ධනය වී ඒවා පැසීමට ලක්වීමෙන් පරිභෝජනයට අහිතකර හා අමිහිරි තත්ත්වයක් ඇතිවේ. බැක්ටීරියා. ඊළඟට ලියන්න බැක්ටීරියා. ඒක ශෛලීය ක්ෂුද්‍ර ජීවී විශේෂයකි. ඇතැම් අවස්ථාවලදී ආහාරයේ අහිතකර වෙනස් වීම ඇතිකිරීමටද හේතුවේ. උදාහරණ කිරි කැටි ගැසීම සහ ඇඹුල් රස ඇතිවීම එළවලු මොලොක් වී කුණුවීම. ඒ කියන්නේ දැන් එළවලු දිගටම තියෙනකොට සතියක් විතර ස්වභාවිකවම රුදු වෙලා කුණු වෙලා දියරස රූපයක් ඇති වෙනවා. ඒ බැක්ටීරියා වර්ධනය වීම හේතුවෙන්. මේ තුනම නම් කරලා දෙකක් විස්තර කරලා තියෙන්න ඕන. එතකොට තමයි ඔබට ලකුණු හිමි වෙන්නේ. ඊළඟට B කොටස 4.2B. ආහාර පරිරක්ෂණය කිරීමේදී භාවිතා කරන ස්වභාවික පරිරක්ෂණ කාරක ලුණු, සීනි, විනාකිරි, ගොරකා, සියඹල. ස්වභාවික පරිරක්ෂණ කාරක තමයි ලුණු, සීනි, විනාකිරි, ගොරකා, සියඹල. එයටතේ පොඩි විස්තරයක් තියෙනවා. ලුණු ඉදිරියෙන් ලියන්න. දෙහි, කමාදාලන, අඹ, බිලින්, මාළු, කරවල, ජාඩිවැනි ලුණු භාවිතා කරලා ඉරිකැලක් දෙහි අඹ බිලින් මාළු කරවල ජාඩි වැනි ආහාර වර්ග පරිරක්ෂණය සඳහා යොදාගනි. පරිරක්ෂණය සඳහා යොදාගනි. සීනි ඉරිකැලක් ගහලා ඉදිරියෙන් ලියන්න. දෝසි ජෑම් කෝඩියල් සකස් කිරීමේදී යොදාගනි. විනාකිරි ඉදිරියෙන් ලියන්න. පොඩි ඉරිකැලක් ගහලා අච්චාරු සෝස් චට්නි මෝචු වර්ග සඳහා යොදාගනි. ගොරක මාළු ඇඹුල් තියල් සකස් කිරීමේදී යොදාගනි. මාළු ඇඹුල් තියල් සකස් කර ගැනීමේදී යොදාගනි. සියඹලා ඉරිකැලක් ගහලා ඉස්සරහින් ලියන්න. ලුණු දෙහි කමා මාළු ඇඹුල් තියල් සෑදීමේදී මාළු ඇඹුල් තියල් සෑදීමේදී පරිරක්ෂණ කාරකයක් ලෙස යොදාගනි. පරිරක්ෂණ කාරකයක් ලෙස යොදාගනි. ඉතින් දුවේ පුතේ අද මම ඔබට කතා කරා ආහාර පරිරක්ෂණය කියන පාඩම 10 ශ්‍රේණිය සඳහා. ඒ යටතේ 2018 2019 වර්ෂවලදී 4 ප්‍රශ්නය තෝරාගෙන තිබෙන්නේ මේ පාඩම ඇසුරෙන්. ඉතින් මේ පාඩම ඇසුරෙන් මේ ප්‍රශ්න පත්‍ර අවුරුදු දෙකේදීම සකස් වෙලා තියෙනවා 4 ප්‍රශ්නය. ඉතින් අද මම ඔබට මේ සඳහා ප්‍රශ්න සහ පිළිතුරු කතා කළා. අපි නැවතත් මෙවැනිම වැඩසටහනකින් හමු වෙමු. ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ 11 ශ්‍රේණියේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබට ගෙනාවේ හේලෝයේ ශ්‍රී සුමංගල මහාවිද්‍යාලයේ නර්මදා අබේදීර ගුරුමෑණියන්.